Honorable Sajit Premadas, the Leader of the Opposition, you have 20 minutes allocated to you.
අපේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ විශිෂ්ටත්වය පිළිබඳව 76 වසරක ප්‍රගතියේ වාර්තාව පිළිබඳව ලෝ පිළිගත්තයි කියන කතාව මේ සභාවේ කියුවා. ඉගෙන 76 වසරක කාලයක් තුල ළමා මරණ අනුපාතය අඩු වෙලා මාතෘ මරණ අනුපාතය අඩු වෙලා ජීවත් වෙන ආයු කාලය වැඩි වෙලා මේ වගේ දර්ශක ගණනාවක් ඔස්සේ අපි පරිශීලනය කළොත් අපේ රටේ ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳව දත්ත මේ 76 වසරක් පුරාවට සිදු වෙලා තිබෙන්නේ මොකක්ද? ප්‍රගතියක් සිදු වෙලා තිබෙන්නේ. ඉදිරියට යෑමක් සිදු වෙලා තිබෙන්නේ. සාර්ථකත්වයක් සිදු වෙලා තිබෙන්නේ. දැන් 76 වසරක සාපේගෙන කතා කරන අය ඕව පිළිගන්න කැමති වෙන්නේ නැහැ. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඒව පිළිගන්නවා. ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධාන එක්සත් ජාතීන්ගේ සංවිධානය WHO එක, UNICEF එක, UNFP එක, World Population Fund එක ඒ ආයතන පිළිගන්නවා. ඇත්ත වශයෙන්ම අපිට ඒක ඇති. දැන් විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම සඳහන් කරන්නට ඕන මේ කතාවේදී කිව්ව බොහොම සංවේදී වෙන්න, මේවා දේශපාලන මෙවලම් කරගන්න එපා. ඔය වෘත්තීය සමිති නායකින් දුන්න වාර්තා බොරු, ඒව සාවද්‍යයි. දැන් මේ කවුද මේ කියන්නේ? වෘත්තීය සමිති සාමාජිකින්ගේ කරපිටින් බලයට ආපු කණ්ඩායම. දැන් ඒගොල්ලෝ කියන වෘත්තීය සමිති වල යෝජනා සවන් දෙන්න එපා. වෛද්‍ය නිලධාරී සංගමයට සවන් දෙන්න එපා. සමසෞඛ්‍ය ශාස්ත්‍රයට සවන් දෙන්න එපා. රෝහලේ පුංචිම තැනේ ඉඳලා ඉහළම දක්වා අර කරන්නා වූ විශිෂ්ට සේවාව කරන පුද්ගලයා, ඒ අයටයි තේරෙන්නේ ගැටලු ටික. උපකරණ හිඟය, බෙහෙත් හිඟය, පහසුකම් හිඟය, ඒ අයගේ පහසුකම් ඉදිරිපත් කරන්න එපා. දැන් මං අහන්න කැමති, විශේෂයෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තහම මං අර පෙර කිව් ආකාරයට අපි දර්ශක පැත්තෙන් ඉහළින්ම ඉන්නවා. විශේෂයෙන් සෞඛ්‍ය ශාස්ත්‍රය රෝග ප්‍රතිකාරක රෝග නිවාරණ යන දෙකොට්ටාසෙට අයිති. දැන් බලන්න අපේ රටේ ලයිෆ් එක්ස්පෙක්ටන්සි ඇට් බර්ත්, ආයු කාලය. ශ්‍රී ලංකාවේ 77.2, ලෝකේ 71.4, සවුත් ඊස්ට් ඒෂියාවල 68.4 ආයු කාලය. එතකොට 76 වසරක් තුළ සාපයක්ද සිද්ධ වෙලා තියෙන්නේ මං අහන්න කැමති. මාතෘ මරණ අනුපාතය for 100,000 live births. මොකද්ද මාතෘ මරණ අනුපාතය? ලංකාවේ 18.3, සවුත් ඊස්ට් ඒෂියාවල 96.3, ලෝකයේ සමස්තයක් හැටියට ගත්තොත් 197.3. එතකොට මේක අවුරුදු 76ක ප්‍රගතියක් නොවේද? අපි බලමු නියෝනේටල් මෝටැලිටි රේට් එක, ළමා මරණ අනුපාතය 1000කට අපේ රටේ 4.1, ලෝකයේ 17.3, සවුත් ඊස්ට් ඒෂියාවල 16.1. මේ සියලු ප්‍රගතීන් ලැබුවේ මේ අවුරුදු 76 කාලය පුරාවට නොවේද? එහෙම නැත්නම් මේ ප්‍රගතිය ලැබුවේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ අනුර කුමාර දිසානායක මහත්තයා ජනාධිපති වුණෙන් පස්සේද මේ ප්‍රගතිය ලැබුවේ? මේ කාලයක් පුරාවටම ලැබපු ප්‍රගතිය මේකේ වැදගත්ම දේ මොකද්ද? ඒක පුද්ගල වියදම දිහා බැලුවා. අපේ රට තමයි අඩුවෙන්ම වියදම් කරලා ගුණාත්මක භාවයෙන් ඉහළම සෞඛ්‍ය සේවාව ලබා දෙන්නේ. බලන්න ඇමරිකා එක්සත් ජනපදය per capita 12,434යි. ඒ වගේම නෝර්වේ 9,900යි. අයර්ලන්ඩ් 8,200යි. ජපාන් 5,300යි. නිව්සීලන්ඩ් 5,300යි. ස්විට්සර්ලන්ඩ් 10,300යි. අපි 611යි. අඩුම පිරිවැයකින් හොඳම සේවාවක් සපයලා අපේ රට මේ සෞඛ්‍ය දර්ශක වලින් ඉදිරියට ආවේ 76 වසරක් පුරාවට විවිධ ආණ්ඩු නිදහස් සෞඛ්‍ය ශක්තිමත් කරන්නට සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නු නිසා. ඉතින් මරණ අනුපාතය අඩු වෙනකොට, ළමා මරණ අනුපාතය අඩු වෙන එක, මාතෘ මරණ අනුපාතය අඩු වෙනක, ආයු කාලය අඩු වෙන එක, ඒව එහෙම වෙනවා නම් එහා පැත්තේ කට්ටිය ඒවට කැමති ඇති. මරණ වැඩි වෙනවට කැමති ඇති, මාතෘ මරණ වැඩි වෙනවට කැමති ඇති, ළමා මරණ වැඩි වෙනවට කැමති ඇති. ඒක නෙමෙයි, මරණොක් සියලක්ම අඩු වෙලා ප්‍රගතියක් ලබනකොට 76 වසරක සාපෙ කියලා කියන්නේ. එහෙමද කියන්නේ? කවුද කිව්වේ? ඕගොල්ලෝනේ කිව්වේ. වේදිකාවක් වේදිකාවක් පාසා කිව්වේ 76 වසරක සාපෙ
කියලා.
ඔන්න ඔන්න සාපෙ ප්‍රතිඵල.
දැන්
හොඳයි.
පරිම කෝකේ.
ඒ නිසා විශේෂයෙන්ම මම කියන්න කැමති, බලන්න මේ දර්ශක වලට අපි එනකොට අපිට ඇත්තටම තිබෙන්නේ population ratio එක බැලුවොත් per 1000 hospital beds 2012 සංඛ්‍යා ලේඛන තමයි අපිට ළඟ තියෙන්නේ 3.6. හැබැයි අනිත් රටවල් වල දකුණු කොරියාවේ 12.8යි, ජපානයේ 12.6යි, ඇමරිකා එක්සත් ජනපදයේ 2.7යි, ඇමරිකාව අපිට වැඩි පහලින් ඉන්නෝ. මේ සංඛ්‍යාලයක ඉදිරිපත් කරේ ඇත්ත වශයෙන්ම patient bed ratio එක දිහා බැලුවම අපි ඒක වඩාත් ඉහළ මට්ටමකට ගෙනෙන්නට ඕන. විශේෂම ICU beds ලක්ෂයකට අපිට තිබෙන්නේ 2.5, අඩුම ගානේ 50ක්වත් තිය යුතුයි. ඒ නිසා අන්න ඒ ශේෂ්ත්‍රයේ අපි ඉදිරියට යා යුතුයි කියන එක විශේෂයෙන්ම සඳහන් කරනවා. දැන් බලන්න මේ තියෙන දත්ත සහ තොරතුරු. අද අපේ රටේ බරපතල ඖෂධ හිඟයක් තිබෙනවා. nationally out of stock medicines මෙන්න ඇමතිතුමා 160ක් තියෙනවා. ඔව්, මේව අපිට දුන්නේ වෛද්‍යවරු. මේව අපිට ලබා දුන්නේ වෛද්‍ය ශාස්ත්‍රයේ වෛද්‍යවරු. දැන් අර කිව්වනේ මේ සමිතිවල කොළ කෑලි කියවන්න එපයි කියලා. දැන් මේක අපි කියවනවා. මේක බොරු තොරතුරු නෙවෙයි, මේක සත්‍ය තොරතුරු. nationally out of stock medicines. මේක ඇත්තද බොරුවක්ද? මේක ඇත්තද බොරුවක්ද? පැහැදිලිවම මේ සත්‍ය දැනගන්නට ඕන ඇමතිතුමා ප්‍රමුඛ සිළුම දෙනා. ඊළඟට නෑ, විනාඩියක් ඉන්න, මගේ කතාවට බාධා කරන්න එපා. මම ඔබතුමාගේ කතාවට බාධා කරන්නේ. ඔබතුමාගේ කතාවේ ඔබතුමා උත්තර දෙන්න තරහ නැති. ඔබ නෑ, ඔබතුමා කතා කරන්න ඔබතුමාගේ වේලාවේ. ඔබතුමා ඉන්ටරප් කරන්න එපා. එතකොට ගරු සභාපතිතුමනි, ගරු සභාපතිතුමනි,
ඔක්කොම එකට දෙන්න, ඔක්කොම එකට.
මේ බොරු ඔක්කොම මම සභාගත කරනවා. හරිනේ, මේ බොරු ඔක්කොම මම සභාගත කරනවා. බොරු ඔක්කොම සභාගත කරනවා. හරිනේ, එතකොට බලාගන්නකො බොරුද ඇත්තද කියලා.
පාර්ලිමේන්තුවේ බොරු කියන්නේ.
අවුට්.
ජනාධිපතිවගේ බොරු කියන්නේ නැහැ පාර්ලිමේන්තුවේ.
Out of stock medicines at MSD. 218ක් තියෙනවා. මේක බොරුවක්ද? මේක බොරුවක්ද? හරි, බොරු නම් කියන්න. බොරු නම් ඔබතුමාලා කියන්න. හැබැයි දැන් මේ සභාවේ
මේ
නිලභාවය ඒ මේ සෝස් එකද සෝස් එක සජිත් ප්‍රේමදාස මම වගකීම බාරගන්නවා මම වගකීම් මගේ නම කිව්වේ මම සජිත් ප්‍රේමදාස ඔව් හරි මේ තමයි ඔයයි මං ඊයේ කිව්වේ සෝස් එක සජිත් ප්‍රේමදාස කියලා අර අර මේ 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 අර මේ 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 චරිත සාහිතික ගන්න ඕනේ නැහැ කියලා ප්‍රජා පොලිස් වල කමිටුවේ සභාපතින් ගන්න ඕනේ නැහැ කිව්වහම ඒ තොරතුරු දීමෙත් මූලාශ්‍රය සජිත් ප්‍රේමදාස ඔව් ඒකද බොරුද හක්මන පොලිසිය කමරු පිටිය පොලිසිය බොරු කියන්න හේතුවක් නැහැ මහත්තයෝ බොරු කියන්න හේතුවක් නැහැ මොකද නැත්තේ මොකද බොරු කියන්නේ නැත හරි මේ දෙකම මම හැන්ස් අප්ගත කරනවා සභාගත කරනවා වගකීමෙන් මම කියනවා මේ සියල්ලක්ම සත්‍ය තොරතුරු හැබැයි මම එකක් කියන්නට ඕන කෝ ඔබතුමා යනවනේ
ඔබතුමා කොහෙද යන්නේ
බඩ ඉන්න නියෝජ්‍ය අමතුමා
අමතුමා
සමා වෙන නියෝජ්‍ය අමතුමා කියලා කිව්වේ අමතුමා දෙවෙනිය ඉන්නවද අහගෙන ඉන්න අපි මේ සියලු කරුණු කාරණා අපි ඉදිරිපත් කරේ අපිට ලැබෙන තොරතුරු අපිට ලැබෙන දත්ත අමතුමා පොඩ්ඩක් මෙහාට එන්නකෝ අමතුමා දැන් මට කියන්න මෙන්න ජාතික රෝහලේ නෝටිස් බෝඩ් එකේ ගහලා තියෙනවා මෙන්න මේක මේකත් බොරුවක්ද කියන්නකෝ මෙන්න පිටපත test not done in MRI මෙන්න පුදුමක් ගිහිල්ලා චෙක් කරවන්න කවුරු හරි දාලා මේ ජාතික රෝහලේ නොකරන ටෙස්ට් ටික total IgE vitamin B12 DS DNA specific IgE adeno PCR hepatitis A hepatitis E HSV mumps rubella ANA board එකේම ගහලා තියෙනවා ජාතික රෝහලේ මේකත් බොරුවක්ද මේවත් කරගන්න බැහැයි කියලා කියන්නේ මේ රටේ නිදහස් සෞඛ්‍ය පද්ධතිය තුල මේ ආණ්ඩුව මේව බොරු නෙවේ මේව පිළිබඳව හොයලා බලලා මේකට විසඳුම් ලබා දෙන්න චෝදනා මුඛයෙන් කතා කරනව නෙවෙයි මොකද අපිට අවශ්‍ය උත්තර අපට අවශ්‍ය විසඳුම් නේ අමතුමා this list is of official evidence shown on the internal notice board at the national hospital of sri lanka jathika rohale internal notice board එකේ ගහලා තියෙනවා ඒක පෙන්නනවා medical research institute එකෙන් කරන්න බැරි ටෙස්ට් එක මම මේ කියෙව්වේ මේ ටෙස්ට් කිරීම ඉතාමත්ම වැදගත් විවිධ ලෙඩ රෝග ඩයග්නොස් කරන්න ඒකයි මම මේ කිව්වේ ඒ නිසා මම නැවතත් වරක් ඔබතුමන්ට කියනවා out of stock ඖෂධ ලිස්ට් එකක් තිබෙනවා 218ක මම මේ සියල්ලක්ම හැන්සාත් ගත කරනවා සභාගත කරනවා මේවා පොඩ්ඩක්වත් MSD එකේ නෑ මේක බොරුවක් නෙවෙයි මේක සත්‍යයක් මේක ඔබතුමාගේ දැනගැනීමට මම හැන්සාත් ගත කරනවා සභාගත කරනවා ඒ වගේම මම නැවතත් ප්‍රකාශ කරනවා nationally out of stock medicines 160ක් තියෙනවා මේක බොරුවක් නෙමෙයි මේක අපේ රටේ ජනතාවට අත්‍යවශ්‍යම බෙහෙත් හේත් ජීවිත ආරක්ෂා කරගන්නට අවශ්‍ය බෙහෙත් හේත් මේවත් out of stock මේවත් ගන්න නැහැ මම මේ ලයිස්තුවත් හැන්සත් ගත කරනවා සභාගත කරනවා ඔබතුමාගේ දැනගැනීම සඳහා ඒ නිසා විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ කියන්න කැමති මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ගරු අමාත්‍යතුමනි බරපතල තත්ත්වයන් රසක් උද්ගත වෙලා තිබෙනවා මම පිළිගන්නවා මේ බරපතල තත්ත්වයන් වලට එක පාරට ෂණික විසඳුම් ලබා දෙන්නට අමාරු උපකරණ පැත්තේ බරපතල ඌනතා ගැටලු විශාල වශයෙන් තියෙනවා ඖෂධ ශාස්ත්‍රයේ තවත් ගැටලු විශාල වශයෙන් තිබෙනවා ඒ වගේම පරීක්ෂණ කටයුතු කරන්න ගියම අමතුමා විශාල පරීක්ෂණ ප්‍රමාණයකට ලැජ්ජයි මේ නිදහස් සෞඛ්‍ය ශාස්ත්‍රය තුල ඒ ගිලන් වෙච්ච අහිංසක රෝගීන්ට කියනවා මෙහෙව කරගන්න බෑ යන්න එළියට ගිහිල්ලා කරගන්න. ඔබතුමා දන්නවද මේ ටෙස්ට් ටික? මේ විශාල ප්‍රමාණයක් තියෙනවා ටෙස්ට්. එන්ඩොක්‍රයින් ටෙස්ට් ටික තියෙනවා. TSH, කෝටිසෝල්, ඉන්සියුලින්, C-peptide, free calcium, ඒකට බයෝකෙමිස්ට්‍රි ටෙස්ට් තියෙනවා. ALT, amylase, magnesium, මේ දිගටම තියෙනවා. හෝමෝන් ටෙස්ට් තියෙනවා. ඒ වගේම තවත් බයෝකෙමිස්ට්‍රි ටෙස්ට් තියෙනවා. මේ එකක්වත් කරගන්න බෑ. මේ නිදහස් සෞඛ්‍යයේ එනේන ලෙඩාට කියනවා මෙතන බෑ. එළියෙන් කරගෙන එන්න. මේකද ඔබතුමන්ලා නිර්මාණය කරපු සිස්ටම් චේන්ජ් එක. දැන් අවුරුදු 76ක් තිබුණු දර්ශක දිහා බලලා ඔබම කියනවනේ අවුරුදු 76ක සාපේ කියලා. දැන් අද ලෙඩුන්ට ගිලන්නේච්ච ජනතාවට අවශ්‍ය ප්‍රතිකාර ටික, පරීක්ෂණ ටික කරගැනීම බරපතල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. දැන් බලන්න කරන්න නැති MRI ටෙස්ට් ගන්න මේ ඇමතුමා මෙන්න කරන්න බැරි ටෙස්ට් ගන්න මම ඔබතුමාට පෙන්නන්නේ. මේ ඔක්කොම හැන්සට් ගත කරනවා, සභාගත කරනවා. මේ එකක්වත් කරන්නේ නැහැ. මොකද්ද මේකට හේතුව? ඇයි මේව කරන්නේ නැත්තේ? මොකද්ද තියෙන ගැටලුව? අපි අහන්න කැමතියි. ප්‍රමාණවත් ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රයට මේ වර්තමාන රජය මුදල් වෙන් කරලා නැහැ. විශේෂයෙන්ම මේ සෞඛ්‍ය පද්ධතිය තුළ අර්බුදකාරී තත්ත්වයන් රසකට මූණ දුන්නු ජනතාවට, ගිලන් වෙච්ච ජනතාවට සේවා කරන්නට අවස්ථාව තිබෙනවා. ආර්ථික කඩාවැටීම තුළ ඒ නිර්මාණය වුණු සෞඛ්‍ය ප්‍රශ්න, ඒ වගේම සේවා සැපයීමේදී යම් යම් අඩුපාඩු ගන් තිබෙනවා. ඒ වගේම වයස්ගත ජනගහනයක් අපේ රටේ නිර්මාණය වීම. මෙන්න මේ අනදී වශයෙන් ගැටලු ගණනාවක් නිසා demographic changes, changes in disease burden, service delivery and systemic issues, මේ යනාදී ප්‍රශ්න තුළ අපේ සෞඛ්‍ය පද්ධතිය බරපතල කඩාවැටීමකට සිද්ධ වෙමින් පවතිනවා. දැන් අද ඇමතිතුමා මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ කුසලතාවයන්, නිපුණතාවයන්, දක්ෂතාවයන් තිබෙන
Honorable Sajith Premadasa, you have 2 more minutes of your allocated time.
I'm getting an extension. විශේෂඥ දැනුම තිබෙන වෛද්‍යවරුන්, අනෙකුත් ශිල්පීන්, වෛද්‍යවරුන් විතරක් නෙවෙයි ඒ ශිල්පීන් රට අතහැර යනවා. බුද්ධි ගලණයක් සිද්ධ වෙනවා. බ්‍රේන් ඩ්‍රේන් එකක් සිද්ධ වෙනවා. දැන් සාමාන්‍යයෙන් අර්බුදයට පෙර අවුරුද්දකට වෛද්‍යවරු පිටරට ගියේ 200යි. 2022 2023 කාලේ අපි දන්න සංඛ්‍යා ලේඛන අනුව 1800ක් ගිහිල්ලා තියෙනවා ඒ අවුරුදු දෙකේ. එතකොට විශේෂයෙන්ම මේ වෛද්‍යවරු ප්‍රමුඛ ඒ ශිල්පීය දැනුම තිබෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශ නියෝජනය කරන ඒ වෘත්තිමය දක්ෂතාවයේ, කුසලතාවයේ, නිපුණතාවයේ තිබෙන ඒ කණ්ඩායම් රට අතහැර යනකොට මොකක්ද සෞඛ්‍ය මාත්‍යංශයේ ප්‍රතිපත්තිය මේ අය රඳවා ගන්න. දැන් ඔබතුමා දන්නවා මේ බුද්ධි ගලණය ගැන විග්‍රහ කරනකොට පුෂ් ෆැක්ටර්ස් කියලා තියෙනවා, පුල් ෆැක්ටර්ස් කියලා තියෙනවා. දැන් පුෂ් ෆැක්ටර් එක, ඒ කියන්නේ මෙහෙන් තල්ලු වෙලා යන්නේ ආදායම අඩුයි, ජීවන වියදම වැඩි, රැකියාව කරන පරිසරය බොහොම දුර්වලයි. ඒක තමයි පුෂ් ෆැක්ටර්ස් ටික. ඒ වගේම පුල් ෆැක්ටර් එහෙත් තියෙනවා. එසේ මේ රටේ පද්ධතියේ දුර්වලතා තිබෙන මොහොතක වෙනත් රටවල් අපේ රටේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය ක්ෂේත්‍රයන් හැම එකම ඒ ශිල්පීන්ව ආකර්ෂණය කරගන්නට, ඒකට කියනවා පුල් ෆැක්ටර් කියලා. වැඩි පඩි ලබා දෙනවා, බෙටර් ක්වොලිටි ඔෆ් ලයිෆ් එක ලබා දෙනවා. ඒ නිසා ඒ අය අපේ රටින් ඇදගන්න මෙහෙන් පුෂ් කරනවා, එහෙන් අපේ රටින් පුල් කරගන්න. ඉතින් මේ තත්ත්වයට මොකද්ද ඔබතුමන්ලගේ විසඳුම? මොකද්ද වැඩපිළිවෙල? දැන් ගරු ඇමතිතුමා, සාමාන්‍ය වෛද්‍යවරේ ශ්‍රී ලංකාවේ වැටුප ගන්නවා 58,305. එක්සත් රාජධානී 17,55,000. ඔස්ට්‍රේලියාවේ 12,45,000. ඔමාන් වල 9,61,000. යුනයිටඩ් අරබ් එමිරේට්ස් වල 27,38,000. එතකොට අපි බලමු විශේෂඥ වෛද්‍යවරුන් ස්පෙෂලිස්ට්ලා. අපේ අය 88,000 ගන්නවා. එතකොට එක්සත් රාජධානියේ 37,00,000. ඔස්ට්‍රේලියාවේ 27,00,000. ඔමානේ 16,00,000. යුනයිටඩ් අරබ් එමිරේට්ස් වල 33,00,000. නිකමට හිතලා බලන්න ඇමතුමා, මේ අය රැඳිලා ඉඳීද? මම මේ පොඩ්ඩක් ඡායාරූප කීපයක් පෙන්නනම් ඔබතුමාට. මෙන්න ડોක්ටර්ස්ලගේ හොස්පිටල් ක්වාටර්ස් නේ. ඒවයි තත්ත්වය. මේ වගේ තත්ත්වයන් මම මේ ඔබතුමාට මේවා දෙන්නේ නැහැ. මේ මම මේ එකපාරට මේ ඔබතුමාට කරන්න දෙයි කියනවා කියන එක නෙවෙයි. මම මේ තර්කයක් ගොඩනගන්නේ මේ තත්ත්වයන් මගහරවා ගන්නට උන අපි අපේ ડોක්ටර්ස්ලා රිටේන් කරගන්න නම්. දැන් බ්‍රේන් ඩ්‍රේන් වෙන්නේ. අපි බ්‍රේන් රිටෙන්ෂන් කරන්න ඕනේ. We have to retain brain. ඉතින් රිටේන් බ්‍රේන් කරන්න, බ්‍රේන් එක රිටේන් කරගන්නට ඇයි බැරි? යම් යම් ක්‍රමවේද පාවිච්චි කරන්න. අන්පේඩ් ලීව් එක පොඩ්ඩක් එක්ස්ටෙන්ඩ් කරන්න. මං කියන්නේ මේ හැම යෝජනාවක්ම හරි කියලා. මේව ගැන පරිශීලනය කරලා හොඳද නරකද කියලා තක්සේරු කරලා තීන්දුව ගන්න. අපි යෝජනා ඉදිරිපත් කරා. වර්කින් එන්වයරන්මන්ට් එක, වැඩ කරන පරිසරය වැඩි දියුණු කරන්න. අනික් කාරණා මම ඔබතුමාට කියන්න කැමති, ඇයි මේ වෛද්‍ය සේවය සංවෘත සේවයක් කරන්න බැරි? සංවෘත සේවයක් කරලා ඇයි එක්ස්ට්‍රා ඩියුටි ඇලවන්ස් එක ලබා දෙන්න බැරි? ඇයි මේ ඩැට් එක රිවයිස් කරලා ඒ ඉල්ලන ප්‍රමාණය ලබා දෙන්න බැරි? ඇයි මේ රටේ වෘත්තීය වේදින්ට හිතකර බදු ප්‍රතිපත්තියක්? ඒ කියන්නේ මේ රටෙන් එළවන බදු ප්‍රතිපත්තියක් නෙවෙයි, මේ රටේ රඳවා ගන්න බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නට බැරි ඇයි? 2299 ට්‍රාන්ස්පෝර්ට් සර්කියුලේක මේ අය රඳවා ගැනීම උදෙසා ඒක වෙනස් කරන්න බැරි ඇයි? ෆොරින් ලිවිං ඇලවන්ස් ෆෝ ඕවර්සීස් ට්‍රේනීස්, ඒක ඇයි අපිට වැඩි කරන්න බැරි? ඒ වගේම රිසර්ච් ඇලවන්සස් වැඩි කිරීම, ග්‍රේට් ප්‍රමෝෂන් සීම්ස්. මම මේ වෛද්‍ය ශේෂ්ත්‍ර ගැන පමණක් විතරයි. නමුත් මේ ශේෂ්ත්‍ර ගණනාව පුංචි තැනේ ඉඳලා ඉහළම තැන දක්වා සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ මානව සම්පතින්නේ ඉමහත් කලගිරීම. 2299 ට්‍රාන්ස්පෝර්ට් සර්කියුල එක හරහා වෛද්‍යවරුන්ට ලබා දෙන සහන ටික වැඩි කරන්නයි කියන ඉල්ලීම තමයි කියන්නේ. මම මේ කරන්නේ මේ යෝජනාව කලින් තත්ත්වය ගැන මට ඔබතුමාට බොරු කියන්න බෑ. මම මේ යෝජනා ඉදිරිපත් කරන්නේ විශේෂයෙන් වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳව. මම ඔබතුමාට මම මේ කියන්න හදන්නේ මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ බරපතල ප්‍රශ්න තිබෙනවා. බරපතල අඩුපාඩුකම් තිබෙනවා. මම අහන්නේ ඇයි මේ වෛද්‍යවරුන්ට, ඔය ඉහළ අමාත්‍යංශ නිලධාරීන්ට, ඔය ඉංජිනේරුවන්ට, ඔය උසස් ප්‍රවීණයින්ට, මං කියන්නේ මේ කුසලතාවෙන් දෙන්න වාහන පර්මිට් එක? ඇයි දෙන්න බැරි? මොකක්ද අමාරුව? දැන් ඔබතුමාට මම කියන්න කැමති කාරණාව, 200 ගාමන් ෆැක්ටරි ප්‍රෝග්‍රෑම් එක මේ රටේ ක්‍රියාත්මක වෙනකොට ඒ කාලේ තිබ්බනේ යුද්ධ දෙකක්, දෙපැත්තට පත් වෙන විලක්කුවක් තිබ්බේ. යුද්ධ දෙකක් තිබ්බා. හැබැයි ආයෝජකයෝ ගලාගෙන ආවා. ඒ අයට රතු පලසක් දාලා රෙඩ් කාපට් වෙල්කම් එකක් දීලා ඔබ දන්නවද ඒ ආයෝජකයාටත් දුන්න ඒකාල මාර ඉන්ටකූල කියලා වාහනයක් ඉන්ටකූල පර්මිට් එක දුන්න. ඇයි ආයෝජනයට උත්තේජකයක් හැටියට ඉන්සෙන්ටිවයිස් කරන්න. ඇයි ඩොක්ටර්ස්ලට දෙන්න බැරි මේ පර්මිස් ටික? ඇයි දෙන්න බැරි? ඇයි වෘත්තීය වේදින්ට දෙන්න බැරි? ඇයි ඉංජිනියර්ස්ලට දෙන්න බැරි? ඇයි ඇයි දෙන්න බැරි? ඔය ඉහළ ග්‍රේඩ් එකේ ඔය දැනටමත් ලැබෙන අමාත්‍යංශ නිලධාරින්ට
පර්මිට් එක දෙනවා ඉතින් පාවිච්චි කරන්න බෑ.
නිකම් පොලේ දීලා හරියන්නේ නැහැ. අපිට පර්මිට් ඕනේ නැහැ. අපිට පර්මිට් එපා. අපිට පර්මිට් එපා. අපිට පර්මිට් එපා. කරුණා කරලා ප්‍රොෆෙෂනල්ස්ට ඒ අයව රඳවා ගන්නට. මොකද මොනව කියනද මන් දන්නේ? මම කියන්නේ ප්‍රොෆෙෂනල්ස්ලට, ඩොක්ටර්ස්ලට, ඉන්ජිනියර්ස්ලට. ඇයි පර්මිට් එක දෙන්නේ නැත්තේ? ඇයි දෙනවද? දෙනවද? හරිද? ඒක දැන් මෙහෙමයි දී. එහෙම 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 කතා කියන්න එපා. ඒගොල්ලන්ට වාහනයක් ගෙන්වන්න පුළුවන් ආකාරයට එක ලබා දෙන්න. මේක විහිළුවක් කරගන්න එපා. මොකද මම ඔබතුමාට කියන්න කැමති පුදුම වේගෙන් ඩොක්ටර්ස්ලා මේ රට අතහැරලා යන්න. මේ රටේ කවුරු ආණ්ඩු කරත් මේ වෛද්‍ය වෘත්තිය, මේ ඉංජිනේරු වෘත්තිය, මේ ඉහළ කුසලතාවයන් වලින් ඉන්න වෘත්තිය මේ රට අතහැරලා දාලා ගියොත් ආණ්ඩුව මොකක් වුණත් රට ගෙනියන්න බෑ. ඒක අවබෝධ කරගන්න. ඒ නිසා කරුණා කරලා මේ ගතානුගතික අර සුපුරුදු රාමුවක් ඇති ඇතුලේ අර ලිංමැඩි සංකල්පයක් තුල ඉන්න නැතුව ඒ කුටුපවුරු බිඳ දමලා ලෝකයේත් එක්ක ගනුදෙනු කරලා කොහොමද අපි මේ ටැලන්ට් එක මේ රටේ රිටේන් කරන්න කියන එක ගැන කරුණා කරලා ඔබතුමන්ලා හොඳ පැහැදිලි පියවරක් ගන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම මම ඔබතුමාගේ අවධානයේ අවසාන වශයෙන් මම යොමු කරන්න කැමති දැන් මට ඇහුණා මම හිතන්නේ නියෝජ්‍ය අමාත්‍යතුමාට කොහෙද එතුමාගේ කතාවේ කියනවා දැන් හොඳයි දැන් රට ස්ථායීකරණයට ලක් වෙලා තියෙන්නේ දැන් ඔක්කොම ස්ටැබිලයිස් වෙලා තියෙන්නේ කියලා. නෑ ඔබතුමාත් වෛද්‍යවරෙක් නේ ඔබතුමාත් උගතෙක් මම ඔබතුමාගෙන් අහන්න කැමති ස්ටැබිලයිසේෂන් ඇට් වට් කොස්ට් ස්ථායීකරණය රට ලබා ගත්තේ කුමන පිරිවැයක් දරලාද? ඔබතුමා දන්නවද පිරිවැය මොකද්ද කියලා? සෙන්ටර් ෆෝ පවර්ටි ඇනලිසිස් කියනවා අපේ රටේ දුප්පත්කම 25% කියලා. තවත් විශ්ලේෂකයෝ කියනවා අපේ රටේ දුප්පත්කම 40-50% අතර ප්‍රමාණයක් කියලා. ඔව් ඉතින් ස්ටැබිලයිස් වෙන්න පුළුවන්. මිනිසුන්ගේ අතේ තියෙන සල්ලි වලට පික් පොකට් ගහලා ඍජු බදු ගහලා වක්‍ර බදු ගහලා හොඳ ලස්සනට රාජ්‍ය ආදායම මෙච්චර තියෙනවා කියලා IMF එකට පෙන්නලා IMF එකත් එක්ක අතට අත දීලා සිප වැළඳගෙන ඒව පුළුවන්. මේ 50% දුප්පත්කම ඉන්න මේ රටේ ජනතාව. විශේෂයෙන්ම මම අහන්න කැමති මොකද? නෑ දැන් වර්ධනය වෙනවා වැඩි වෙනවා ඒකයි කියන්නේ. නියෝජ්‍යමතිතුමා ගෘහයක දල වශයෙන් 4 දෙනෙක් ඉන්නවයි කිව්වොත් ඒ ගෘහයක ඉන්නවා 4 දෙනෙක් ඒ අයට අවශ්‍යයි ආහාර සහ ආහාර නොවන වියදම් ඒ ආහාර සහ ආහාර නොවන වියදම් සපුරා ගන්නට බැරි පවුල දුප්පත් අපේ රටේ ග්‍රාමීය නගර වතු ප්‍රදේශ කියලා තමයි ඔය ජනසංඛ්‍යා ලේඛන හඳුන්වන්නේ. අද වන විට ඒ පවුල් වලට අවශ්‍ය ආහාර සහ ආහාර නොවන වියදම වැඩි වෙලා තිබෙනවා. දැන් ඔබතුමාලා ලොකුවට කියනවනේ මේ අස්වැසුම කරනවයි කියලා. අස්වැසුම දෙන්න ඕන දුප්පත් කවුද කියලා හොයලා බලලා HIS සර්වේ එකක් කරලා Household Income and Expenditure සර්වේ එකක් කරලා පහුගිය ආණ්ඩුව අස්වැසුම පටන් ගත්තේ කිසිම සර්වේ එකක් කරන්න නැතුව හිතු හිතු විදියට දුන්න අස්වැසුම. ගරු ඇමතිතුමා HIS සර්වේ එකක් කරලා ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය කරලා දරිද්‍රතා රේඛාව හඳුනාගෙන දරිද්‍රතා රේඛාවෙන් උඩ ඉන්න අයට සහන නොදී දරිද්‍ර රේඛාව තුල හෝ ඊට පහළ ඉන්න දුප්පත් ප්‍රජාවට තමයි මේ සහන දෙන්න තිබ්බේ. අස්වැසුමෙන් පුළුවන් ද දුප්පත්කම තුරන් කරන්න? ඒක පාරිභෝජන ක්‍රමවේදයක් පමණයි.
Honorable Sajid Premadasa, you have 2 minutes of your extra time allocation.
Just 2 minutes. Please don't interrupt. දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපාරය ආයෝජනය අවශ්‍යයි, ඉතිරි කිරීම අවශ්‍යයි, නිෂ්පාදනය අවශ්‍යයි, පාරිභෝජනය අවශ්‍යයි, අපනයනය අවශ්‍යයි. සාර්ථක දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙන්නේ අන්න ඒ ආකාරයට. නමුත් සිස්ටම් එක චේන්ජ් කරලා විද්‍යාත්මකව වැඩ කරනවා කියපු ඔබ අර අවිද්‍යාත්මකව ආරම්භ කරපු අර අස්වැසුම පෝලිමේම ඒ පෙරහැරේම ඔබතුමන්ලා යන. අනික් කාරණාව තමයි මම හිතන්නේ නලින්ද ජයතිස්ස මැතිතුමාට මේක මම හිතන්නේ තේරුම් ගනී. මම හිතනවා පොඩ්ඩක් ඔබතුමා ප්‍රගතිශීලී කියලා පොඩ්ඩක් මෙන්න මේ කාරණාව පොඩ්ඩක් අහගන්න ඔබතුමා. ඔබතුමා අවසාන කාරණාව පොඩ්ඩක් අහගන්න. දැන් IMF එක අපිට කියනවා රාජ්‍ය ආදායම 15% කරගන්න කියලා. හරි, ඒක තමයි ටාගට් එක. රජය 15.9 වලට ගිහිල්ලා තියෙනවා. හරි, ඒ කියන්නේ අමතර රුපියල් බිලියන 287ක් තියෙනවා. අපි කියන්නේ IMF ටාගට් එක ඉඳගෙන 15% ඉඳගෙන අර 0.9 බිලියන 297 කරුණාකරලා මේ රටේ ශුද්ධ කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට ඒගොල්ලන්ට ආයෝජනය කරන්න ගොවිය දීවරය කම්කරුව දුප්පතා ව්‍යාපාරිකයා ව්‍යවසායකයා අන්න ඒගොල්ලන්ට ආයෝජනයක් දෙන්න. ඒ අරමුදල් අර ත්‍රිත්ව ඛේදවාචකෙන් නිසා කොරෝනා කෝවිඩ් ඊස්ටර් සන්ඩේ ටැක් එක ඊට පස්සේ බංගලොත් භාවය නිසා අපේ රටේ 111ක් තියෙනවා ශුද්ධ කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කඩා වැටිලා 400,000කට ආසන්න ප්‍රමාණයක් වැහිලා ඒ අයට ලබා දෙන්න IMF කන්ඩිෂන් එක 15% මොනටද වැඩිපුර 0.9ක් ගිහිලා ඒ සල්ලි ඉතුරු කරගෙන මොනව කරන්නද? ප්‍රයිමරි බැලන්ස් එක ඔබතුමා දන්නනේ. ප්‍රයිමරි බැලන්ස් එක රෙවනියු මයිනස් එක්ස්පෙන්ඩිචර් සහ එක්ස්පෙන්ඩිචර්ගෙන් ඩෙට් පේමන්ට් සයින් කරලා පොලි පේමෙන්ට් එක අයින් කරනවා. අපිට දීලා තියෙන කොන්දේසිය තමයි ප්‍රයිමරි බැලන්ස් එක 2.3ට තියාගන්න කියලා. ඔබතුමාලා දන්නවද? ඔබතුමාලා ප්‍රයිමරි බැලන්ස් එක 3.8ට ගෙනිහිල්ලා අමතර රුපියල් බිලියන 490කට ආසන්න ප්‍රමාණය. දන්නවද මේ ප්‍රයිමරි බැලන්ස් එක උච්චර වැඩි කරයි කියන්නේ කොහොමද කියලා? එක්කෝ ඍජුබදු සහ වක්‍රබදු ගහලා ආදායම් වැඩි කරගෙන තිබෙනවා, එහෙම නැත්නම් ජනතාවට අවශ්‍ය වියදම් ටික කප්පාදු කරලා තිබෙනවා. ඉතින් මම මේ අවසානයේ ඔබතුමාට කියන්නේ, ඔබතුමාට හරි තේරිලා මේක ජනාධිපතිතුමාට කියන්නේ, මේ සම්පූර්ණ වරදක් මේ කරන්නේ. IMF එක කියනකොට ප්‍රයිමරි බැලන්ස් එක 2.3 වුණාම ඇති කියලා, ඇයි යන්නේ 3.8ට? ඇයි ඒ ඉතුරු කරගන්නව නම් මුදලක් බිලියන 400 ගානක්? ඇයි මේ රටේ ජනතාවගේ ජන ජීවිත ව්‍යාපාර ජීවනෝපායන් කෙරෙහි ඒ ආයෝජනය නොකරන්නේ? ඔන්න ඒ කාරණාවත් සමග මම ඔබතුමාට කියන්න කැමතියි අවසාන වශයෙන්, සෞඛ්‍ය අපි විශ්වාස කරන්නේ මූලික අයිතියක් මානව අයිතියක් හැටියට. අපි විශ්වාස කරනවා සෞඛ්‍ය ශේෂ්ත්‍රය, අධ්‍යාපන ශේෂ්ත්‍රය ඇතුළු කෘෂි කර්මාන්ත ශේෂ්ත්‍රය ඇතුළු අපේ සියලුම ජීවනෝපාය, ඒක අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ෆන්ඩමෙන්ටල් රයිට් එකක් බවට පත් කරන්නට ඕන. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. ඔබතුමන්ලා මේ ව්‍යවස්ථා සංශෝධනය කරනකොට ෆන්ඩමෙන්ටල් රයිට් එකක් හැටියට හෙල්ත්, එඩියුකේෂන්, ඇග්‍රිකල්චර්, ඉන්ඩස්ට්‍රි මේ මුළු සමස්ත සමාජීය ශේෂ්ත්‍රයම ඇතුළු කරන්න කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ස්තුතියි.